ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ්අඩවියට.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
මාර්තු මාසේ අපි ඉස්සෙල්ලාම ශ්‍රී ලංකාවේ දේශපාලනික ප්‍රවෘත්ති කතා බහ කරන අපේ මේ විශේෂාංගයෙන් හමු වෙන පළවෙනි වතාව මාර්තු මාසේ දෙවනිදා අද දවස. ඉතින් අද වෙනකොට ශ්‍රී ලංකාවේ දේශපාලනයේ මේ ගෙවිලගේ සතිය පුරාම කොයි වගේ වෙනස් වීම් වලට ලක්වෙමින් උච්චාවචනයන් වලට ලක්වෙමින් යනවාද කියන කාරණය පිළිබඳව අපි අද දවසේදී සුපුරුදු ලෙසින් විමර්ශනාත්මකව කතා බහ කරමු. මේ කර්තව්‍යයට සුපුරුදු ලෙසින්ම සූදානමින් සිටිනවා මේ වෙනකොට ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. ආයුබෝවන් මනෝජ්, සුබෝදෑසනක්.
ආයුබෝවන් දිලුක්ෂි, සුබෝදෑසනක්.
අද වෙනකොට සිදුවන්නට යනවායයි කියලා අපිට වාර්තා වෙන විශේෂිත දෙයකින් අපි මේ සාකච්ඡාව ආරම්භ කරමු මනෝජ්. දැන් 19 වෙනි සංශෝධනයට අනුකූලව වසර 4.5කට පස්සේ පාර්ලිමේන්තුව විසිරුවී මේ බලය විධායක ජනාධිපතිවරයාට ලැබිලා තියෙනවා ශ්‍රී ලංකාවේ. ඒ අනුව දැන් මේ වෙනකොට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව විසිරුවයිද කියන කතාව තමයි ප්‍රමුඛයෙන් කතා බහ කරන කතාව බවට පත් වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනික පාර්ශවයෙන් ගත්තහම. අද බොහෝ දුරට මේ සිදුවන්නට නියමිතයි කියලා තොරතුරු වාර්තා වෙමින් තියෙනවා. කොහොමද ඒ සම්බන්ධයෙන් මේ වෙනකොට තියෙන තත්ත්වය ශ්‍රී ලංකාවේ?
බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්න ඉන්නවා ජනාධිපතිවරයා මේ පාර්ලිමේන්තුව විසිරුවා හැරි මේ කටයුත්ත කොයි මොහොතේ සිදු කරයිද කියලා. විශේෂයෙන් ආණ්ඩු පක්ෂය, විපක්ෂය, මැතිවරණ කොමිෂන් සභාව සියලු දෙනා අවිනිශ්චිතතාවයේ පණිවිඩ නිකුත් කරනවා අපි දැක්කා. දැන් ඊයේ රාත්‍රිය ජනාධිපතිවරයාට බලය ලැබුණු රාත්‍රිය 19 වෙනි ආණ්ඩු රස්සා සංශෝධනය අනුව තමන්ගේ පෑන පාවිච්චි කරලා මේ ආණ්ඩුව එමන් නැත්තම් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ තීරණය ගන්න. අපි දන්නවා 19 වෙනි සංශෝධනය අනුව අවුරුදු 4.5ක් ගියාට පස්සේ තමයි ජනාධිපතිවරයාට බලය තියෙන්නේ පාර්ලිමේන්තුව විසිරුවා හැරින්න. එතකොට මේ ගෙවුණු රාත්‍රියට, ඊයේ රාත්‍රියට අවුරුදු 4.5 සම්පූර්ණ වෙන යන බොහෝ දෙනෙක් විශ්වාස කරනවා අද රාත්‍රියේ පාර්ලිමේන්තු විසිරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කරයි, නිකුත් කරයි කියලා. ඉතින් එහෙම වුණොත් මේ පාර්ලිමේන්තු විසිරුවා හැරීම සිදුවනවා. එහිදී වැඩි වශයෙන් අවධානයට ලක්වන කාරණය තමයි ඊට පස්සේ ඡන්දේ කියන්න වෙන්නේ කවදද කියන කාරණේ. ඒක මැතිවරණ කොමිෂන් සභාවට අයිති කාර්යයක්. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා ඊට අවශ්‍ය දින මේ වන විට නිකුත් කරලා තිබෙනවා, ඔවුන් යෝජනා කරලා තියෙනවා. ජනාධිපතිවරයා තමයි අවසාන වශයෙන් කවදද ඡන්දේ තියෙන්නේ කියලා තීරණය කරන්නේ කියන කාරණය. අද රාත්‍රියේ පාර්ලිමේන්තු විසිරුවා හැරියොතින් නාම යෝජනා කැඳවීම මාර්තු 12 වෙනිදා සිට 19 වෙනිදා දක්වාත්, පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වීම අප්‍රේල් 25, 26, 27 කියන දින තුන හෝ මැයි 4 කියන දින, මේ දින 4 මැතිවරණ කොමිෂන් සභාව යෝජනා කරලා තියෙනවා. ඒ අතරින් දිනයක ඒ කටයුත්ත සිද්ධ වේවි කියලා විශ්වාස කරනවා. විශේෂයෙන්ම තේරීම් බහර නිලධාරීන් සහ දිස්ත්‍රික් සහකාරණ මැතිවරණ කොමසාරිස්වරුන් මේ මාසේ 5 වෙනිදා කොළඹට කැඳවලා තිනවා. මැතිවරණ රාජකාරී සිදු කරද්දී ඒ දිස්ත්‍රික් වල මූලපාන ගැටලු, ඡන්ද මධ්‍යස්ථාන, ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල වැඩ කටයුතු මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න යනුව මැතිවරණ කොමිෂන් සභාවත් සූදානමින් ඉන්නවා. ඒ අනුව බොහෝ දෙනෙක් විශ්වාස කරනවා ආණ්ඩුවේ ඇමතිවරු පවා අද මධ්‍යම රාත්‍රිය මේ ගෙවන පාර්ලිමේන්තුවේ අවසාන රාත්‍රිය බවට පත් වෙයි කියලා.
හඳයි, මේ සම්බන්ධව මේ ඊයේ දවසේදී යම් ප්‍රකාශයක් කළා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මහින්ද දේශප්‍රිය මහතා. ඊයේ වෙනකොට ජනාධිපතිවරයාට ආණ්ඩු 19 වෙනි සංශෝධනය යටතේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ මේ නෛතික බලතල ලැබෙනවා කියලා නීතිපතිවරයා විසින් සනාථ කරලා තියෙනවා. ඒ අනුව බොහෝ විට අද දවසේදී මේ විසිරුවා හැරීම සිදුවෙන්නට ඉඩකඩක් තියෙනවා කියලා තමයි ඊයේ දවසේදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මහින්ද දේශප්‍රිය මහතාත් සඳහන් කළා හිටි.
ගරු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය අද දිනෙන් පසුව ලැබෙන බව ගරු නීතිපතිතුමා දන්වලා තියෙන බව අපට වාර්තා වෙලා තියෙනවා. හෙට විසිරුවා හැරියොත් නාම යෝජනා ගන්න වෙන්නේ 12 වෙනිදා ඉඳලා 19 වෙනිදා වෙනකම්. කමිෂන් සභාව පෙන්වලා දීලා තියෙනවා මහා මැතිවරණය තියන්න පුළුවන් දවස් 25, 27, 28, 29 සහ මැයි 4 කියලා. ඒකෙන් සුදුසු දවසක් තීරණය කර ගැනීමේ පරම අභිමතය තියෙන්නේ ගරු ජනාධිපතිතුමාට.
ඔව් එතකොට පරිසර සහ වනජීව ඇමතිවරයා එස්.එම්. චන්ද්‍රසේන ස්ථිර වශයෙන්ම අද පාර්ලිමේන්තුව විසිරුවා හැරෙනවා මැතිවරණයේ අප්‍රේල් මාසයේ 25 වෙනිදා කියලා යම් ඉඟියක් පළ කරලා තිබුණා
මාර්තු 2 වෙනිදා ස්ථිර වශයෙන්ම පාර්ලිමේන්තුව විසිරුවා හැරෙනවා ජනාධිපතිතුමාට විසිරුවා හැරීමේ බලය අයිතිය ලැබෙන පළවෙනි පැය 24 මේතුමා පාර්ලිමේන්තුව විසිරුවා හැරලා ජනතාවාදී ආණ්ඩුවක් පිටවන්න ඉතාම කෙටි කාලයකින් අප්‍රේල් මාසේ මං හිතන්නේ 25 වෙනිදා ජනිත දියන් ලෑස් වෙලා තියෙනවා
මීළඟට අවධානයට ලක් කරන්න කැමැති මනෝජ් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සංධානය පිළිබඳව දැන් මේ වෙනකොට එකඟතාව ඇති වෙලා තියෙනවා සමගි ජන බලවේගය කියන නාමය යටතේ සංධානගත වෙලා ඉදිරි මහමැතිවරණයට තරඟ කරන්නට අපි ඒ සම්බන්ධව තොරතුරු මේ වෙනකොට වාර්තා කළා හමාරයි. දැන් තියෙන්නේ කතාබහ කරන්න ලකුණ මොකක්ද කියන කාරණාව. එයත් අපි පසුගිය සතියේදී කතාබහට ලක් කළා හංසයා දාලි අද කියන කාරණාව අතරතුර දෝලණය වෙමින් තියෙනවා කියලා මේ තීරණේ. දැන් අද වෙනකොට යම් නිශ්චිත තීරණයක් පිළිබඳව අපිට තොරතුරු වාර්තා වෙමින් තියෙන කාලයකයි අපි මේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සමගි ජන බලවේගය මේ අලුත් සංධානයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව කතා බහ කරන්න යන්නේ. මොනවද අලුත් තොරතුරු මනෝජ්?
දැන් ලකුණ සම්බන්ධයෙන් ගැටලුවක් තිබුණා හංසයාද අලියද කියන කාරණය. ඊයේ රාත්‍රිය වෙනකෙක් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වලා මේ පිළිබඳව තීරණයක් ගන්න සූදානම් වෙලා තිබෙනවා. ඒ පිළිබඳව අපිට දැනට ආරංචි වෙන විදිහට අලියා ලකුණ මෙවර මහමැතිවරණය සඳහා පාවිච්චි කරන්න කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය ලැබුණා කියලා වාර්තා වෙනවා. විශේෂයෙන් මේ ලකුණු දෙක ගැන තමයි අදහස තිබුණේ. එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුත් දෙකින් දිගටම කිව්වේ අපි හංසයා ලකුණෙන් ජනාධිපතිවරණයට ගියාට සාමාන්‍යයෙන් මැතිවරණයට මුහුණ දුන්නේ අපිට හුරු පුරුදු අලියා ලකුණෙන්. ඒකින්ද මේ අලියා ලකුණ ඡන්දය සඳහා මැතිවරණය සඳහා මේ සන්ධානයේ අලුත් සන්ධානයේ සමගි ජන බලවේගයේ ලකුණ විදියට පාවිච්චි කරන්න කියලා. එතකොට සජිත් ප්‍රේමදාස්මැතිතුමා ඇතුළු අය පාර්ශවයේ සඳහන් කළේ අලියා ලකුණෙන් තරඟ කරන්න ඕන නම් සන්ධානයට අලියා ලකුණ දෙන්න නීත්‍යානුකූලව ඡන්ද දෙන්න පක්ෂයට ඒ ලකුණ හිමිවිය යුතුයිනේ. ඉතින් ඒ අදහසින් වෙන්න ඕනේ ඊයේ රාත්‍රියේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරලා තියෙන අලියා ලකුණෙන් මහමැතිවරණයට යන්න. ඒත් එක්කම නාම යෝජනා මණ්ඩලයේ සභාපතිත්වය, අකමැති අපේක්ෂකත්වය, සංධානයේ නායකත්වය මේ සියල්ල සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට දෙන්නත් ඒ වගකීම ඔහුට බාර දෙන්නත් තීරණය කරලා තියෙනවා. ඒත් එක්කම දැන් මේ සමගි ජන බලවේගය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ දිනය හැටියට අද දිනය සඳහන් වෙනවා. අද උදෑසන නෙළුම් පොකුණේ පවත්වන විශේෂ උත්සවයකින් පස්සේ සමගි ජන බලවේගය සංධානයක් විදිහට සමාජගත කරන්න සූදානමින් ඉන්නවා. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහතුමාටත් ආරාධනා කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. විශේෂයෙන් මේ සමගි ජන බලවේගයේ ගොඩනගෙන අද උදෑසනම සිරිකොත පක්ෂ මූලස්ථානයේ තවත් රැස්වීමකට සූදානම් වෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. මේ සියල්ලෙන් මේ වචනවලින් මේ අදහස් වලින් තවමත් දැනෙන්නේ මේ කණ්ඩායම් දෙක එකඟතාවයකට එන්න උත්සාහ කළාට තාමත් හරියට එකඟතාවයක නැති බව, මේ සංධානය සම්බන්ධයෙන් පසුගිය කාල සීමාව සම්බන්ධයෙන් පක්ෂයේ සම්බන්ධයෙන් නායකත්වයේ සම්බන්ධයෙන් නාම යෝජනා සම්බන්ධයෙන් මේ වෙනුවට ගැටළු මතුවෙමින් තිබෙනවා. ඒකට දැන් ප්‍රධාන කාරණයක් තමයි මේ නාම යෝජනා බහර දීමේදී සමස්ත නාම යෝජනා ප්‍රමාණයෙන් 160ක් එක්සත් ජාතික පක්ෂයට 140ක් සංධානයේ සිසු පක්ෂවලට, එක්සත් ජාතික පක්ෂයේ 60න් 145ක් පක්ෂ නායකත්වයට, මේ පක්ෂ නායකත්වය කියන්නේ සංධානයේ නායකත්වය නෙවෙයි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය. එතෙම නැත්තම් රනිල් ක්‍රමසිංහ මැතිතුමාට ඉතිරි 115 තමයි සජිත් ප්‍රේමදාස මහතාට අභිවදේ ලැබෙන්නේ කියලා සාකච්ඡා වෙනවා. ඒ අතරේ පෞගිය දවසේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රසිද්ධිය සඳහන් කළා මම එහෙම මේ රූකඩ අගමැති අපේක්ෂකයෙක්වත් රූකඩ සංධාන නායකයෙක්වත් රූකඩ විපක්ෂ නායකවරයෙක්වත් වෙන්නේ නැහැ. ඒ හින්දා ජනතාවට වග කියන්න පුළුවන් ඒ තනතුරු සහ වගකීම් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දීපු විදියට ඉෂ්ට කරන්න පුළුවන් නායකයෙක් කියලා ඔහු අදහස් කළා. ඒ විතරක් නෙමෙයි ඔහුගේ හඬින්ම කියවෙන්න පටන් ගත්තා බොහෝ විට එළඹෙන මහමැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානමක් තියෙනවා කියලා. මගේ මතකයේ නිවැරදි නම් මීට කලින් සුජීව සේනසිංහ මන්ත්‍රීවරයාත්ව සජිත් ප්‍රේමදාස මැතිතුමා කොළඹින් ඡන්දෙට එල්ලනවා නම් ඒ මැතිවරණ ව්‍යාපාරයේ සියලු අගක් මූලක් නැර සියලු කටයුතු සිද්ධ කරන්න සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා සූදානම් කියලා. ඉතින් මේ සියල්ල අතරේ අපි බලමු අවසානාත්මක එකඟතාවයකට ඒවිද සජිත් ප්‍රේමදාස මැතිතුමා කොහෙන්ද ඡන්දෙ ඉල්ලන්නේ කියන කාරණේ පිළිබඳව කියලා.
ඒ අතරතුරේ අර කලින් කතාවකුත් තිබුණානේ මනෝජ්, මේ වත්මන් අගමැතිවරයා මහින්ද රාජපක්ෂ මහතා ගම්පහින් ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වන්නට සූදානම් කියලා. ඒ සම්බන්ධව මොනවද මේ වෙනකොට තියෙන වාර්තා?
ඒ සම්බන්ධයෙන්ුත් අවසාන තීරණයක් ප්‍රකාශයට පත් වෙන්නේ නැහැ. කුරුණෑගලින් කියලා කියනවා, ගම්පහෙන් කියලා කියනවා, සහ කොළඹින් ඉදිරිපත් වන්න සූදානමක් තියෙනවා කියලා තොරතුරු කියවෙනවා. නමුත් නිල වශයෙන් මේ පිළිබඳව අදහසක් තවම නැහැ. කොහෙන්ද මහින්ද රාජපක්ෂගේ මැතිතුමා සම්බිල්ලන්නේ කියන කාරණය තාම නිල වශයෙන් ප්‍රසිද්ධියේ සඳහනක් කරලා නැහැ.
හොඳයි, දැන් සජිත් ප්‍රේමදාස මහතා යම් අදහසක් පළ කරලා තිබුණා පසුගිය ජනාධිපතිවරණයේදී. ඉතාමත්ම බොහොම කල් වේලා අරගෙනීම නිසා තමයි ඡන්ද පරාජය හිමුණේ කියලා එක්සත් ජාතික පක්ෂයට. මොකද වැඩි කාල වේලාවක් ලබා ගත්තා කවුද ජනාධිපති අපේක්ෂකයා කියලා නම් කරන්නට. ඉතින් එවැනි වූ තත්වයක් මෙවරත් මේ සන්ධානයේ බිහි කළා. එතකොට ලාංඡනය පිහිටුවා ගැනීම සඳහා වන සාකච්ඡාවලදීත් මේවා කල් ඇදී ඇදී තියෙනවා නම්, කකුලෙන් ඇදිනවා නම් මෙවරත් ජයග්‍රහණය පිළිබඳව යම් සැකයක් තියෙනට පුළුවන් කියලා සජිත් ප්‍රේමදාස මහතා එඟි පළ කර සිටියා.
එක්සත් ජාතික පක්ෂය ඇතුළත් සන්ධානයේ නායකයා හැටියටත්, අගමැති අපේක්ෂක හැටියටත්, නාම යෝජනා මණ්ඩලයේ සභාපතිවරයා හැටියට, සජිත් ප්‍රේමදාසව නම් කළා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලෙම තීන්දුව කළා. ජනාධිපතිවරණයේදී කල් වේලා ගත වෙලා අපේක්ෂක ලැබීම තුළින් අපේ මැදිවරණ ව්‍යාපාරයට බලවත් හානියක් සිද්ධ වුණා. ඒ හානිය තුළින් අපිට සිද්ධ වුණා පරාජිත පැත්තට යන. නමුත් අද තීරණාත්මක අවස්ථාවකට ඇවිල්ලා තියෙනවා. කකුලෙන් අදින ක්‍රමවේද තුළ අපිට හිර වෙලා ඉන්නට බෑ.
ඔව්, තාමත් මේ සන්ධානයේ ඇත්තටම මෙහෙලවෙන මැස්ස වගේ දෝ කියලා හිතනවා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශුබෝධ මාරසිංහ පළ කරපු මේ අදහසත් එක්ක,
එක්සත් ජාතික පක්ෂයේ වටා ඉන්න පක්ෂ සහ සිවිල් සංවිධාන සියල්ල එකතු වෙලා සන්ධානයක් විදියට. නමුත් මම දැක්ක අයියේ එක ප්‍රකාශයක් කරනවා, එක්තරා පුද්ගලෙක් 2015 හදපු විදිහේ ඩීල් සන්ධානයක් නෙමෙයි කියලා. අපිට සැකේ දෙනවා මේ ගැන කියන පුද්ගලයෝ මේ වෙලාවේ තමන්ගේ වැටෙන්න තියෙන නඩු ගැන බියෙන් ආණ්ඩුවත් එක්ක ඩීල් එක දාලා එක්සත් ජාතික පක්ෂය කඩන්න හදනවද කියලා. නාම යෝජනා අවසන් තීරණය එක්සත් ජාතික පක්ෂයේ නායකවරයාගේ අනුමැතියට යටත්ව සිදුව යුතුයි කියන කාරණය තමයි එකඟුනේ.
ඔරේ යම් කිසි වූ මතයක් ලැබිලා තිබුණානේ සජිත් ප්‍රේමදාස කොළඹින් ඉල්ලයිද කියලා. දැන් ඔබත් කලින් සඳහන් කළා මනෝජ්, මේ මහින්ද රාජපක්ෂ මහතා පවා කොළඹින් ඉල්ලන්නට ඉඩක් තියෙනවා කියන යම් කතාවකුත් යනවා කියලා. මේකට මේ පුංචි ඉඟියක් ලබා දුන්නා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාගමගේ සජිත් රනිල් ඇතුළු ඔහුත් ඉල්ලනවා කොළඹින් කියලා.
සජිත් මැතිතුමා ඉල්ලපු හැම දෙයක්ම අපි දීලා තියෙනවා, සන්ධානයේ නායකත්වය දීලා තියෙනවා. ඉතින් ඒ වක්කීම බාර අරගෙන එතුමා මේ මැතිවරණය කරන්නට අවශ්‍යයි. සජිත් මැතිතුමාටත් කොළඹින් එන්න පුළුවන්, රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් කොළඹින් ඉල්ලන්න ඕනේ, රවි කරුණානායක මැතිතුමාත් ඉන්නවා, මාත් ඉන්නවා.
මීළඟ අවධානය පොහොට්ටුවත්, ඒ කියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ව සාදාගත් සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය. මේක දැන් නිල වශයෙන් පිහිටවා ගත්තා අර මේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සමගි ජන බලවේගයට තිබුණ අර්බුදේම ඔවුනටත් තිබුණා ලකුණ සම්බන්ධයෙන්. ඒ ප්‍රශ්නෙත් ඔවුන් විසඳගත්ත. දැන් පොහොට්ටුවෙන් තමයි ඔවුන් ඉදිරිපත් වන්නට සූදානම් වන්නේ, පොහොට්ටුව කියන ලාංඡනය යටතේ. දැන් වෙනකොට තවත් ප්‍රශ්නයක් මේ ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයට උද්ගත වෙලා තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙමින් තියෙන මනෝජ්, නාම යෝජනා සම්බන්ධව. මේ අවුල මොකද දැන් මේ අලුතින් පටන් අරගෙන තියෙන?
ඔව්, දැන් සියලු දේශපාලන පක්ෂ පාහේ සන්ධාන ගොඩනගාගෙන, විශේෂයෙන් ප්‍රධාන දේශපාලන ධාරාවන් තුන සන්ධාන ගොඩනගාගෙන ඡන්දෙට ඉල්ලන්නේ. එතකොට අපි දකිනවා සමහර පක්ෂවලට භූමියේ ඇත්තටම සිවිල් බලයක් තිබෙනවා, සමහර පක්ෂවලට එහෙම ඇත්තටම සිවිල් බලයක් නැහැ. නමුත් මේ එකඟතාවන්ට අනුව මේ සියලු දෙනාටම නාම යෝජනා ලබා දීමේදී යම් ප්‍රතිශතාත්මකව, ඒ කියන්නේ නැත්තම් ඉදිරිපත් කරන අපේක්ෂකයන් ප්‍රතිශතයක් වශයෙන් කොච්චරක් කියලා එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. ඒ ප්‍රශ්නෙට මේ සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයක් මුහුණ දීලා තිබෙනවා. ඔවුනුත් දේශපාලන පක්ෂ සහ සංවිධාන රාශියක එකතුවක්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, සම සමාජ පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළවරුමේ ජාතික නිදහස් පෙරමුණ, ලංකා කම්කරු කොංග්‍රසයේ EPDP සංවිධානය, මේ විදිහට පක්ෂ හා සංවිධාන ගණනාවක් ඔවුන් සමග එක්කාසු වෙලා ඉන්නවා. ඉතින් මේ තත්ත්වය නිසා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් නාම යෝජනා ලැබෙනවායි කියලා දැනට ප්‍රසිද්ධ වෙලා තියෙන, ජනමාධ්‍යෙන් කියවලා තියෙන නම් තියෙන බොහෝ දෙනෙකුට නාම යෝජනා නොලැබෙන්නත් ඉඩ තියෙනවා කියලා විශ්වාස කරනවා. ඉතින් දිස්ත්‍රික්කයේ අනුව යම් සීමිත සංඛ්‍යාවට අවස්ථා උදා වෙන්නේ වියත්මගෙන් පිරිසක් ඉදිරිපත් වෙන්න, තරුණයින් ඉදිරිපත් වෙන්න, අලුත් මුහුණු ගේන්න, මේ වගේ සංවාද කීපයක් සමාජයේ තියෙනවා. ඒවටත් ඉඩ දෙන්න ඕන, දේශපාලන පක්ෂවලටත් ඉඩ දෙන්න ඕන. ඉතින් ඒ අර්බුදය තමයි මේ වෙනුවට පොකොට්ටුවක් ඉන්නේ කියලා අපිට දැනගන්න තියෙන්නේ.
අපි අවධානය යොමු කරමු සුළු පක්ෂවල තීන්දුව තීරණ මොනවාද මේ වෙනකොට කියලා. කවුරුත් එක්කද උන් තරඟවදිනට සූදානම්? මොන සන්ධානයටද පාක්ෂිකත්වයේ හිමිවන්නේ මේ සුළු පක්ෂවල, දෙමළ පක්ෂවල සහ මුස්ලිම් පක්ෂවල ඉදිරි මහමැතිවරණය සම්බන්ධව? අපි කැමති මේ වෙනකොට තියෙන තත්ත්වය දැනගන්න ඒ පිළිබඳවත් මනෝජ්.
ඔව්, දැන් මේ වන විට එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළවරුමය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, මේ වගේ පක්ෂ ගණනාවක් සමගී ජන බලවේගයත් එක්ක පැටිවරණයට තරග කරන්න තීරණය කරලා තියෙනවා. ඒත් එක්කම දෙමළ ජාතික සන්ධානයේ උතුරෙන් තනිව තරග කරනවා. එතකොට විශේෂයෙන් රවුෆ් හකීම් මැතිතුමාගේ පක්ෂය බොහෝ විට නැගෙනහිර පළාතේ යම් උත්සාහයක් තියෙනවා තනිව තරග කරන්න කියලා කියවෙනවා. රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ පක්ෂය තනිව තරග කරන්න තිබෙනවා කියලා, ඒ පිළිබඳව අවසන් තීරණයක් තවම අරගෙන නැහැ. ඒ හැරුණු විට බොහෝ පක්ෂ, දමිළ දේශපාලන පක්ෂ, මුස්ලිම් දේශපාලන පක්ෂ, ඒ කියන්නේ මේ සුළු ජාතික පක්ෂ බොහෝමයක් සයිත් ප්‍රේමදාස මැතිතුමාගේ සමග ජන බලවේගයත් එක්ක එකතු වෙලා පොදුවේ තරග කරන්න තමයි සූදානම තියෙන්නේ.
හොඳයි, ඉදිරි මහමැතිවරණය හා සමගාමීව ශ්‍රී ලංකාවේ දේශපාලනික පාර්ශ්ව වලින් අපිට වාර්තා වෙන තොරතුරු අපි මුලින්ම අද දවසේදී අවධානයට ලක් කළේ. විශේෂයෙන්ම අද සිදුවීමට නියමිතයයි මේ වෙනකොට අනාවැකි පළවෙමින් තියෙන පාර්ලිමේන්තුව විසිරුවා හැරීම පිළිබඳවත් අපි දැන් මේ වෙනකොට තියෙන තත්ත්වය පිළිබඳව තොරතුරු වාර්තා කළා. මීළඟ අවධානය යොමු කරන්න කැමති තවත් ප්‍රධාන කාරණාවක් පිළිබඳව පසුගිය සතිය පුරාම සමස්ත ලෝකයේම අවධානය ශ්‍රී ලංකාවට යොමු වෙලා තිබුණා. ඒ තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ 43 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳව වන මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ වාචික ප්‍රකාශය හේතුවෙන් ඉතින් අපි දැක්කා, අපි ඒ පිළිබඳව කතා බහත් කළා. ශ්‍රී ලංකාව 31 වගන්තියෙන් ඉල්ලා අසුන, සම අනුග්‍රහකත්වයෙන් ඉල්ලා අසුන. ඊට පස්සේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සැසියට සහභාගී වුණා. එතනින් පස්සේ තමයි අපිට දැන් තොරතුරු හෙළිදරව් කර ගැනීමට අවශ්‍ය වෙන්නේ ඔබගෙන් මනෝජ්. සැසියට ගියාට පස්සේ මොකද දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහලේකම්වරිය අතර සිදුවලා තියෙන සාකච්ඡා සහ එකඟතාවන්?
ඔව්, ඔබත් කිව්වාගේ සිත්සන්තයේ ගිනිවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සතිවාරයේ ක්‍රියාත්මක වුණා. මේකේ ඉහළ පෙළේ සාකච්ඡා වටය අමතලා දිනේෂ් ගුණවර්ධන විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළා මේ 31 යෝජනාවෙන් සමානුග්‍රහකත්වයෙන් ශ්‍රී ලංකාව විවත් වෙනවා කියලා. 2015 ජනවාරි මාසයේ බලයට පත් වුණු ඉකුත් ආණ්ඩුව ඔවුන් මේ දේශීය සංහිඳියා හා ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය ඉවත දැමුවා කියන කාරණයක් විදේශ කටයුතු ඇමතිවරයා මේ සමුළුවේදී සඳහන් කළා. ඒ ආණ්ඩුව සමානුග්‍රහකත්වයේ දක්වපු 31 යෝජනාවෙන් ශ්‍රී ලංකාවට මේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ඉටු කරන්න නොහැකි පොරොන්දු ලබා දීලා තියෙනවා. ඊට අමතරව ශ්‍රී ලංකා ජනතාවගේ ස්වෛරීත්වයට හානිකර තත්ත්වයන් නැති වෙලා තිබෙනවා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ආකෘතිය උල්ලංඝනය කරලා තියෙනවා කියලා විදේශ ගුණවර්ධන ඇමතිවරයා සඳහන් කළා. 31 යෝජනාවට පහුගිය ආණ්ඩුව මේ සහය දක්වන්න තීරණය කිරීමත් එක්ක ආණ්ඩු පාලනයේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම උල්ලංඝනය වෙලා තිබෙනවා කියන කාරණයක් දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මතු කරා. සියලු පාර්ශ්වවල සහභාගී කරවා ගන්න පුළුවන් සංහිඳියාව වගවීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන දේශීය යාන්ත්‍රණයක් ඇතුලේ තිරසර සාමය ළඟා කරගන්න ශ්‍රී ලංකා රජය කැපවී ඉන්නවා කියන කාරණය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සඳහන් කළා. මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශන කොමිෂන් සභාවක් පත් කරලා ශ්‍රී ලංකාව මානව හිමිකම් සහ ජාත්‍යන්තර නීතිය කඩකරපු බවට එල්ල වෙලා තියෙන මේ චෝදනා සම්බන්ධයෙන්, ඒ වගේම ඒ සම්බන්ධයෙන් වන වාර්තා ඒ කොමිසම මගින් විමසා බලනවා කියලා දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සඳහන් කළා. ඒ හින්දා මේ අවශ්‍ය විදිහට ආයතනික ප්‍රතිසංස්කරණ සිදු කරලා එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක 2030 ඉටු කරගන්න තියෙන කාරණේ සම්බන්ධයෙන් සමාන්තරව කටයුතු කරනවා කියලා සඳහන් කළා. නීතියට අනුව තනි පුද්ගලයෙකුගේ වගේම කණ්ඩායම් වශයෙන් අයිතිවාසිකම් ආරක්ෂා කරන්න, යුක්තිය සාධාරණත්වය සුරක්ෂිත කරන්න, සමාජයේ අවදානම් සහගත කණ්ඩායම්වල ප්‍රශ්න හා ගැටලු විසඳන්න ශ්‍රී ලංකා රජය කටයුතු කරනවා කියලා සඳහන් කළා. මේ කරුණු ගැන ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරියත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා කියලා දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සඳහන් කළා. ඊට පස්සේ මේ 26 වෙනිදා දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ශ්‍රේණි කාල සම්බන්ධයෙන් කාරණ ඉදිරිපත් කරේ. 27 වෙනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සොරියේට ප්‍රතිචාර දැක්වුවා. එය සඳහන් කළේ සංහිඳියා වගවීම සහ මානව හිමිකම් ඉදිරියට ගෙන යාම පිළිබඳ යෝජනාවෙන් වෙනස් ප්‍රවේශයක් ගන්න ශ්‍රී ලංකාවේ අලුත් ආණ්ඩුව අරගෙන තියෙන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත් වෙනවා කියලා මිෂෙල් බැෂ්ලේ මහත්මිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සොරිය සඳහන් කළා. විශේෂයෙන්ම මේ 30ක යෝජනාවේ නිර්දේශ ගැන ශ්‍රී ලංකාව අත්පත් කරගෙන තියෙන ප්‍රගතිය සම්බන්ධයෙන් කරුණු සඳහන් කළා. වුන් කිව්වේ නව ආණ්ඩුව මේට කලින් ඉදිරිපත් කරලා තිබුණු යෝජනාවලින් ඒවට කරපු කැපවීම් වලට වෙනස් ප්‍රකාශයක් නිවේදනය කිරීමත් එක්ක ප්‍රතිසන්දානයේ වගවීම සහ මානව හිමිකම් ඉදිරියට ගෙන යාමට දරන උත්සාහයේ අවධානම මතුවලා තියෙනවා කියලා සඳහන් කළා. ඒ සඳහන් කළේ මේ ක්‍රියාකාරකම් පිළිබඳව හොයන්න තවදුරටත් මානව හිමිකම් කවුන්සිලය එකතු වෙලා කටයුතු කරන්න ඕන කියලා. ඉතින් මෙවැනි අදහස් දෙකක් ඉදිරිපත් වුණා. ඊට පස්සේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරය හමු වුණා. එහිදී ඔහු සඳහන් කරලා තිබුණා තිරසර සංවර්ධනය සාමය සංහිඳියා උදා කරගන්න ප්‍රතිපත්තිමය රාමුවක් හැටියට කටයුතු කරන්න පහුගිය නොවැම්බර් මාසයේ ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එතුමාට බහුතර ශ්‍රී ලංකා ජනතාවගේ අනුමැතිය ලබා දුන්නා. ඒ හින්දා මහ කොමසාරිස්වරයේදී වරිය සඳහන් කරපු විදිහට ගැටලුවක් නොවන විදිහට ශ්‍රී ලංකාව කටයුතු කරන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම මහ කොමසාරිස්වරයේගේ ප්‍රකාශයේදී හිරිහැර වගේ වචන පාවිච්චි කිරීම ගැන එහෙම කරපු චෝදනා ප්‍රතික්ෂේප කරනවා. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලංකාවේ සුරක්ෂිත කරනවා, සිවිල් සමාජයට ලබා දීලා තියෙන අවකාශය සුරක්ෂිත කරනවා කියලා. ඒ වගේම මාධ්‍යවේදීන් මානව හිමිකම් ක්‍රියාකාරීන් සිවිල් සමාජයට එල්ල වෙනා කියන ප්‍රහාර හිරිහැර මේ ගැන විමර්ශනය කරලා වැදගත්කරුවන්ට එරෙහිව පියවර ගන්නවා කියලා දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සඳහන් කරලා තිබුණා. මේ සමුළුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විශේෂ භාර අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරියත් අතර එවැනි අදහස් හුවමාරුවක් තමයි සිද්ධ වෙලා තිබුණේ. ඊට පස්සේ අපි මෙහෙමම ශ්‍රී ලංකාවේ තත්ත්වයට අවධානය යොමු කරනවා නම් අපි දැක්කා උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාර සී විග්නේශ්වරන් මේ පිළිබඳව ප්‍රකාශයක් කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ ජාත්‍යන්තරයේ හමුවේ වගකීම බාරගත්තත් අවුරුදු 10ක් ගත වෙලා ශ්‍රී ලංකාව මේ වගකීම ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා නැහැ. අභ්‍යන්තර කොමිසමක් පිහිටවනවා කියලා ජිනීවාවල කිව්වට ඒක ප්‍රතිපත්තිමය වශයෙන් ක්‍රියාත්මක කරනවාද කියලා හරියටම දන්නේ නැහැ. තව අවුරුදු 10ක් ගියත් ප්‍රගතියක් සිද්ධ වෙන්නේ නැහැ කියලා විග්නේශ්වරන් හිටපු උතුරු පළාත් මහමැතිවරයා සඳහන් කරලා තිබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධාන එකඟතාවයන් පැහැර හැරීම ගැන ක්‍රියාමාර්ග ගන්න ඕන කියලා තව සඳහන් කළා. විශේෂයෙන්ම මේ අපරාධ ගැන හොයා බලන ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් හරි ඊට සමාන බලතල තියෙන සභාවක් හරි ඉදිරියට ලංකාවේ හමුදා නිලධාරීන් හරින් ඉදිරිපත් කරන්න ඕන කියන අදහසක් විග්නේශ්වරන් උතුරු පළාත් හිටපු මහමැතිවරයා සඳහන් කරලා තිබුණා. ඒ ගැන ශ්‍රී ලංකාවේ අවධානය යොමු වෙලා තිබුණා. හැබැයි දිගින් දිගටම ඔහු එවැනි ප්‍රකාශ විශේෂයෙන් උතුරෙන් එවැනි ප්‍රකාශ දිගින් දිගටම නිකුත් වීම හරහා ප්‍රකාශයේ පිළිබඳව බලනවා නම් ශ්‍රී ලංකාවේ කෝණයෙන් අරගත්තොත් රට අභ්‍යන්තරයේ මේ ටිකක් බැරෑරුම් තත්ත්වයක් විදිහට තමයි විශ්වාස කරන්නේ. මොකද රජයක් දිගින් දිගටම කියන්නේ අවුරුදු 30ක් පැවතිච්ච යුද්ධයක්. මේ තරම් සාමකාමීව නිරාකරණය කරලා ජනතාවට විමුක්තිය ලබා දෙන්න උත්සාහ කරපු හමුදාවක් රජයක්, එහිඳ උන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම යුක්තියුක්ත නෑ කියන කාරණය තමයි රට ඇතුලේ සාකච්ඡාවට ලක් වෙලා තියෙන දිරුක්ෂි.
පසුගිය කාලවකවානුවේදී විශේෂයෙන් කතාබහට ලක්වුණු සහ අවධානයට ලක්වුණු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් MCC ගිවිසුම සම්බන්ධව වන විශේෂිත රජයේ තීරණයක් පිළිබඳව දැනුම් දීමක් සිද්ධ කළා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී බන්දුළු ගුණවර්ධන අමාත්‍යවරයා රජයේ තීරණයත් ඒ තීරණයට බලපාපු හේතුපාදක වුණු කාරණා පිළිබඳවත් මම කැමැති මීළඟට කතාබහ කරන්න මනෝජ්.
ඔබ කිව්වාගේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ආචාර්ය බන්දුළු ගුණවර්ධන අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කළා. මේ මිලේනියම් චැලෙන්ජ් වනත MCC ගිවිසුම සමාලෝචනය කරන්න අලුත් රජයේ බලයට පත් වුණාට පස්සේ ජනාධිපතිවරයා කමිටුවක් පත් කරා. ඒ කමිටුව ජනාධිපතිවරයාට ලබා දුන්නු අතුරු වාර්තාවේ සඳහන් කරුණු නිර්දේශ සලකා බලලා අමාත්‍ය මණ්ඩලය මේ තීරණය ගත්තා කියලා තමයි කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ. විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව, දේශීය ජනතා සිතුම් පැතුම්, ආණ්ඩුක්‍රම වවස්ථාවට හා රටේ ස්වෛරීත්වයට හානිකර වගන්ති මේ ගිවිසුමේ ඇතුළත් වෙනවා කියලා මේ කමිටුව සඳහන් කරලා තිබෙනවා කියලා බඳුළු ගුණවර්ධන අමාත්‍යවරයා කිව්වා. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ව්‍යාපෘතිය හරහා ඇමරිකාව නැවත අයකර ගැනීමකින් තොරව ශ්‍රී ලංකාවට ලබා දෙන නියමිත ඇමරිකන් ඩොලර් මිලියන 480ක ආදායය අහිතකර කොන්දේසි වලින් තොරව ලබා ගැනීමට හැකිද කියන කාරණය ඉදිරියේදී සාකච්ඡා කරලා බලන්න රජය සූදානම් කියලා කැමතිවරයා සඳහන් කළා. ගිවිසුම පිළිබඳ සමාලෝචනය කරන්න අපි දන්නවා ලලිත් ශ්‍රීගුණුවන් මහාචාර්යවරයාගේ සභාපතිත්වයෙන් කමිටුවක්පත් කරන ඒ කමිටුව අතුරු වාර්තාවක් අන්තරාමාත්‍යවරයාට ඉදිරිපත් කළා. ඒ වාර්තාව අමාත්‍ය මණ්ඩලයට අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කරා කියන කාරණේ බඳුළු ගුණවර්ධන මැතිතුමා කිව්වා. ගිවිසුම විනිවිද භාවයකින් යුතුව ප්‍රසිද්ධියේ මහජනතාවට දැනගන්න පුළුවන් විදියට අත්සන් කරන්න කටයුතු නොකිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා රටේ නීති පද්ධතියට පටහැනි වදන්ති අන්තර්ගත වීම, ජාතික ආරක්ෂාවට සංස්කෘතියට අහිතකර බලපෑම් වෙන්න පුළුවන් වදන්ති ඇතුළත් වීම, රටේ ස්වෛරී භාවයේ ස්වාධීනත්වය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු සහගත තැන් පැවතීම කියන කරුණු ගැන ඒ වාර්තාවේ තියෙන කාරණා සලකා බලා ගිවිසුම අත්සන් නොකිරීමට රජයේ තීරණය කරා කියන කාරණේ බඳුළු ගුණවර්ධන මැතිතුමා සඳහන් කළා. විශේෂයෙන්ම රටේ තියෙන උග්‍ර ප්‍රාග්ධනින්ගේ නිසා විදේශ ආධාර අත්‍යවශ්‍ය මේ වගේ මොහොතක අදාළ ප්‍රධානය හානිකර වගන්තු වලින් තොරව ලබා ගන්න පුළුවන් කියන කාරණේ සූදානම් දිගටම සාකච්ඡා කරන්න කියලා සාණ්ඩුව පැත්තෙන් සඳහන් කළා. කොහොමුණත් ඒ අතරේ අපි මේ කාරණේ සම්බන්ධයෙන් විපක්ෂයේ විරෝධතා දකිනවා. ඒකට හේතුව තමයි දැන් මේ නැවත අයකර ගැනීමකින් තොරව ලංකාවට ලබා දෙන්න නියමිතයි කියලා කියන ඇමරිකන් ඩොලර් මිලියන 480ක ආදායය අහිතකර කොන්දේසි වලින් තොරව ලබා ගන්න පුළුවන්ද කියන කාරණේ ඉදිරියේ සාකච්ඡා කරලා බලනවා කියන කාරණේ පදනම් කරගෙන විපක්ෂය අපි දකින අලුතින් මේ පිළිබඳව රජයට චෝදනාවක් එල්ල කරනවා. ඡන්දෙට එන්න කලින් ජනාධිපතිවරයා ජයග්‍රහණය කරන්න කලින් MCC කිවිසුම අහිතකරයි මේක ඉරලා දානවා කියලා කියපුවා. ඇයි නැවත සමාලෝචනය කරන්නේ, සලකා බලන්නේ, අහිතකරණම් ඒක අයින් කරලම දාන්න පුළුවන් කියන චෝදනාව මේ වන විට විපක්ෂය ආණ්ඩුවට ඉදිරිපත් කරමින් ඉන්නවා.
MCC කිවිසුම මිලේනියම් කැලෙට් කෝපරේෂන් ගිවිසුම ජාතිය ජාතික ආරක්ෂාවත් සලකලා දේශීය ජනතාවගේ සිතුම් පැතුම් අභිලාෂයන් අනුව යමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට රටේ ස්වෛරීත්වයට හානිකර වගන්තීමේ ඇතුළත් වෙන බවට අතුරු කමිටුව නිර්දේශ කළ තිබෙන නිසා ඒ අත්සන් කිරීම අත්හිටවීමට කැබිනට් මණ්ඩලයේ තීන්දුව කළා. ඒ තීන්දුව ගැනීම සඳහා අදාළ වූ කලින් පත්කොට තිබු අතුරු කමිටුවේ අතුරු වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුණා. ඒ අතුරු වාර්තාවේ තිබෙන කරුණු අනුව කරුණු කීපයක් විශේෂයෙන් අවධානය යොමු කරලා තිබෙනවා. එකක්, මේ ගිවිසුම විනිවිද භාවයෙන් තොරව ප්‍රසිද්ධියේ සියලු මහජනතාවට දැනගත හැකි වන පරිද්දෙන් අත්සන් කරන්න කටයුතු නොකිරීම. දෙක, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ රටේ පවතින නීති පද්ධතියට අහිතකර පටහැනි අනුකූල නොවන වගන්ති මේ ගිවිසුමේ අන්තර්ගත වී තිබීම. 3, ජාතික ආරක්ෂාවට ජාතික ආර්ථික සමාජීය සංස්කෘතික කටයුතු වලට අහිතකර බලපෑම් ගෙන දිය හැකි වගන්ති එහි ඇතුළත්ව පැවති. රටේ ස්වෛරීභාවයේ ස්වාධීනත්වයේ හා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු සහගත තැන් පැවතීම කියන කරුණු කාරණා හේතු කොටගෙන මේ ගිවිසුම අත්සන් නොකිරීමට ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ රජයේ තීරණය කොට තිබේ. මේ ගිවිසුමේ සඳහන් ප්‍රධානී අපිට ලැබෙනවා නම් මේ හානිකර වගන්ති නැතිව මේ ගිවිසුම සාකච්ඡා කරන්නට ආණ්ඩුව සූදානම්. මග්නිසාදය රටේ පවතින උග්‍ර ප්‍රාග්ධන හිඟිය යටතේ ඕනෑම රටකින් මිත්‍ර රටකින් විදේශ ආධාරයක් අපිට ලැබෙනවා නම් මේ 100% සාන ගුණයේ යටතේ ලැබෙන්නේ අපසු ගෙවන්න නැහැ. පොලි අනුපාතයක් නැහැ. එහෙම ලැබෙනවා නම් අපි ලබා ගන්න සූදානම් ඇමරිකා එක්සත් ජනපදයේ අපිට මේ මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම සම්පූර්ණයෙන් රටට හිතකර ආකාරයට වෙනස් කරන්න එකඟ වෙනවනේ. එය මහජනයාටත් කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබලා දීලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුව අනුමත කළොත් පමණයි එවැනි ගිවිසුමක් අනාගතයේදී ක්‍රියාත්මක වෙන්නේ.
පසුගිය සතියේදී මේ ශ්‍රී ලංකාවේ දේශපාලඥයන්ට බලපාපු තීන්දුව තීරණ, උසාවි තීන්දුව තීරණ වගේ කාරණා කිහිපයක් අපිට වාර්තා වෙනවා. මනෝජ්, අද අවසාන වශයෙන් ඒ සම්බන්ධව වන කෙටි සමාලෝචනයක් ඉදිරිපත් කිරීමත් වඩාත් සුදුසුයි කියලා කල්පනා කරනවා. අපි කැමැති එකින් එක තොරතුරු දැනගන්න.
විශේෂයෙන්ම රංජන් රාමනායක මන්ත්‍රීවරයාට ඇප ලැබුණා. නීතිඥවරු තර්ක අරගෙන ආවා පාර්ලිමේන්තු වරප්‍රසාද රංජන් රාමනායක මන්ත්‍රීවරයා අවභාවිතා කරා කියලා. එතකොට අධිකරණයේ කිව්වේ පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කරා කියලා කියන අධිකරණයට බලයක් නැහැ. ඒ සිද්ධිය ගැන ඇපදීමේදී සලකා බලන්න බෑ. සැකකරුට ඇප ලබා දුන්නොත් මහජන කැළඹීමක් ඇති වෙන්න පුළුවන් සාක්ෂිකරුවන්ට මැදිහත් වීමක් සිදු කෙරේවි කියලා ප්‍රමිනිල්ල කියනවා. ඒ හින්දා මේ සැකකරු විමර්ශන වලට මේ දක්වා පූර්ණ සහාය ලබා දීලා තියෙනවා. අපමට ඉන්නකොට මේ සැකකරු මෙවැනි වරදක් සිදු කරන්න පුළුවන් කියලා පැමිණිල්ල සඳහන් කරන්නේ. මේ වරදට අදාළ දඬුවම අවුරුද්දක හිර දඬුවමක්. දැනටත් රංජන රාමනායක මන්ත්‍රීවරයා සති 6ක් රක්ෂිත බන්ධනාගාරයේ ඉඳලා තියෙනවා. ඒ හින්දා සැකකරුව තවදුරටත් රක්ෂිත බහරේ තැබීම යුක්තිසහගත නැහැ. ඒ අනුව සැකකරුට අපබීලා මුදාහරිනවා කියලා අධිකරණය සඳහන් කළා. ඒ හින්දා ඉදිරිපත් වෙච්ච කරුණු සැලකිල්ලට අරගෙන අධිකරණය අප නියම කරලා මේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන දෙවෙනිදා වෙනකන් කල් තබලා තියෙනවා. ඒ රංජන රාමනායක මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ඒත් එක්කම රාජිත් සේනාරත්න පහුගිය කාලේ මේ පවත්වපු ආන්දෝලනාත්මක සුදුවැන් මාධ්‍ය හමුවට සහභාගී වෙච්ච පුද්ගලයින් දෙදෙනා ඔහුගේ ඔවුන්ගේ කටහඬ සාම්පල ගැලපෙනවද කියලා හඬ සාම්පල පරීක්ෂණයක් සිදු කරා. මේ මාධ්‍ය හමුවේ හඬපට සහ ඔවුන්ගේ හඬ එකයි කියලා නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. ඒත් එක්කම ඔවුන් මීට පෙර කරපු වංචාවක් පිළිබඳව තොරතුරු වාර්තා වුණා. පුද්ගලයන් විදිහට මිලියන ගණනක වංචාවක් සිදු කිරීමේ සිද්ධියක්. ඒත් එක්කම පහුගිය රජයේ අවසාන කාලයේ මන්දතම් ජනාධිපතිවරණය පවත්වන්න ආසන්න කාලයේ සජින් වාස්ගුණවර්ධන විශේෂ භූමිකාවක් අපි දකිනවා නිරූපණය කරනවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක සමීපව කටයුතු කරලා පස්සේ අක්‍රමිකතාවන් සහ මූල්‍යව භාවිතාවන් සම්බන්ධයෙන් චෝදනා ලක් වෙලා දියුණු ආණ්ඩුවත් එක්ක යම් සහයෝගීත්වයෙන් කටයුතු කරනවා වගේ අපිට පෙනුණා. ඒ පිළිබඳව ප්‍රකාශනිකුත් කරා. මේ සියල්ල අතරේ සජින් වාස්ගුණවර්ධන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව රක්ෂිත බන්ධනාගාරගත කරා මාර්තු දුරස්සෙන් දෙවනකම්. මේකට හේතුව විදිහට සඳහන් කරේ මේ නඩුවලට අදාළ පැමිණිලි පාර්ශ්වයන්ගේ සාක්ෂිකරුවන්ට බලපෑම් කරා කියලා ඉදිරිපත් වෙච්ච කරුණු සැලකිල්ලට අරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට ඉන්නකොට නීති විරෝධීව රුපියල් කෝටි 30කට වැඩි මුදලක් අත්පත් කරගන්න උත්සාහ කිරීමත් එක්ක මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනතයක්ේ වරදක් සිදු කරලා තියෙනවා කියලා චෝදනා කරපු පුද්ගලෙක් හැටියටයි සජින් වාස්ගුණවර්ධන මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වුණේ. ඊට අදාළ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම මත තමයි ඌර සාක්ෂි රාජ්‍ය බන්ධනාගාරගත කරේ. ඒත් එක්කම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට මේ ජූලි 23 වෙනිදා වෙනකන් තාවකාලිකව විදේශගත වෙන්න කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අවසර ලබා දුන්නා. ඔහුටත් ආයතන විදිහට රුපියල් මිලියන 15ක් උපයා ගැනීම පිළිබඳව චෝදනාවක් කරලා තුනේ. ඒ ඊට අදාළව විදේශ ගමන් තහනම් කරලා ගුවන් ගමන් බලපත්‍රය අධිකරණයේ සතුව තිබුණේ. ඔහුටත් ජූලි මාසේ 23 වෙනිදා වෙනකන් විදේශගත වෙන්න කොළඹ මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නා.
හොඳයි, එහෙමනම් ඒ කරුණොත් සමගින්ම අද අපි විරාමයක් තබනවා. පසුගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන දේශපාලනික උණුසුම් තොරතුරු පිළිබඳව වන සතියේ කතාබහට අපි එහෙමනම් මනෝජ් නැවතත් ලබන සතියේ සඳුදා ඔබ හමුවීමේ බලාපොරොත්තු වෙන ඔබට ආයුබෝවන් කියමින් සමුදෙනවා. බොහොම ස්තුතියි. ආයුබෝවන්.
බොහොම ස්තුතියි විලුක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.